SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අපි දැන් සූදානම් වෙන්නේ ගෙවි යන සතියේ ලෝකයේ සිද්ධ වෙච්ච අලුත්ම සහ උණුසුම් වතරතුරු පිළිබඳව විමසා බලන්නට. ඔබ දන්නවා සිකුරාදා නිත්‍ය විශේෂාංගයේ අපේ ලෝවටා විශේෂාංගයේ සුපුරුදු විදිහටම අපිත් සමග මේ මොහොතේ සම්බන්ධ වෙලා ඉන්නවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, අයිබුවන් සුබදසනක්.
අයිබුවන් මధుර සුබදසනක්.
අපි මුලින්ම පටන් ගමු ඊයේ පස්වරුවේදී අපිට අහන්නට ලැබුණ විශේෂයෙන්ම මේ ලංකාව දැස් දල්වාගෙන බලාගෙන සිටින කාරණාවක් තමයි මේ GSP+ බදු සහනය පිළිබඳව. අපිට අහන්නට ලැබුණා මේ සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තුවේ යම්කිසි ඡන්ද විමසීමක් සිද්ධ වුණා. මොකද යම්කිසි මන්ත්‍රී කණ්ඩායමක් ශ්‍රී ලංකාවට GSP දෙන්නට එපා කියලා යෝජනාවක් ගෙනල්ලා තිබුණා. මේ ඡන්ද විමසීමෙන් ඒ අදාළ කණ්ඩායම පරාජිතපත් වුණා. ශ්‍රී ලංකාවට මේ පිළිබඳව බොහොම ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණා කියලා. අමල්, අපි අද දවසේ ලෝවටා විශේෂ ඒ කාරණාවෙන් පටන් ගමු.
ඔව් මදුර, මේක යුරෝපා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ ගෙනාවපු යෝජනා වුණේ ශ්‍රී ලංකාවට GSP සහනය ලබා දිය යුතු නැහැ, ඒක අවලංගු කරන්නට ඕනේ කියන ඒ යෝජනාව. ඉතින් මේක දින ගණනක් මේ පිළිබඳ ලොකු උණුසුම් විවාදයක්, උණුසුම් වාතාවරණයක් තිබුණා. මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී මේ යෝජනාව සම්මත වුණොත් එහෙමනම් ලබන මාසයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ GSP සහනය ලබා දීම සම්බන්ධයෙන් නිල වශයෙන් ඇතිකරන්නට තියෙන ඒ පාර්ලිමේන්තුවේදී ඒ යෝජනාව පරාජය වෙන්නට පුළුවන්. එතකොට ශ්‍රී ලංකාවට මේ බදු සහනේ 111%කට වඩා වැඩි බදු සහනේ ලංකාවෙන් යුරෝපා සංගමයට යවන භාණ්ඩවලට ලැබෙන ඒ සහනය නොලැබියයි කියන ඒ අවධානම තිබුණා. නමුත් ඊයේ මේ ඡන්දේ විමසන අවස්ථාවේදී මෙම ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙනාපු ඒ යෝජනාවට අති විශාල බහුතරයක් ඒ යෝජනාවට විරුද්ධ වුණා. ඒ වගේම තවත් පිරිසක් ඡන්දේ නොදී හිටියා. මේ නිසා ඉතාම විශාල ඡන්ද ප්‍රමාණයකින් මේ යෝජනාව පරාජයට පත් වුණා. 436 දෙනෙක් මේ යෝජනාවට විරුද්ධවත් 119ක් පක්ෂවත් තමයි ඡන්දය ප්‍රකාශ කරේ. ඉතින් මේක ඇත්තටම ශ්‍රී ලංකාවට GSP ලබා ගැනීම සම්බන්ධයෙන් ලැබිච්ච සුබ සලකුණක් හිට දක්වන්න පුළුවන්. මොකද ලබන මාසේ නිල වශයෙන් මේ GSP සහනය පිළිබඳ පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳ ඍජුවම සාකච්ඡා කරන අවස්ථාවේදී ලංකාවට ඒ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවායි කියන බව මේ ඡන්දයෙන් පෙනී ගියා.
හොඳයි අමල්, අපි ඊළඟට කතා බහ කරමු. අපි පසුගිය සති කිහිපයේ පුරාවටම මේ පිළිබඳව අවධානය යොමු කරා, විශේෂයෙන්ම මේ ඇමරිකාව සහ උතුරු කොරියාව අතර ඇති වෙලා තිබෙන මේ සීතල යුද්ධය පිළිබඳව. දැන් මේ වෙන විට මොකක්ද අලුත්ම තත්ත්වය?
ඔව්, මෙතන ඇමරිකාව බොහොම දැඩි ස්ථාවරයක් අරගෙන තිබුණා උතුරු කොරියාව සම්බන්ධයෙන් යුදමය පිළිතුරක් ලබා දීමටත්, යුදමය වශයෙන් ප්‍රතිචාර දැක්වීමටත් ඇමරිකාව සූදානමින් ඉන්නවයි කියලා දිගින් දිගටම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන තන්ත්‍රය විසින් ප්‍රකාශයට පත් කරා. මේකේ අලුත්ම දෙයක් හැටියට අපිට කියන්නට පුළුවන් සෙනෙට් සභිකයන් 100ක් දවල මන්දිරයට කැඳවලා උතුරු කොරියාවේ තත්ත්වය පිළිබඳ ඔවුන්ට පැහැදිලි කිරීමක්, ඇමරිකාවේ ස්ථාවරය පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමක් කළා. නමුත් මෙම දැනුවත් කිරීමේදී එක්තරා විදියකට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උතුරු කොරියාව සම්බන්ධයෙන් තියෙන ස්ථාවරයේ යම්කිසි වෙනසක්, එහෙම නැත්නම් නම්‍යශීලී බවකුත් අපි දුටුවා. මුලින්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ අර යුදමය පියවරක් ගැනීමටත් ඇමරිකාව සූදානම් කියලා. නමුත් මේ සෙනෙට් සභිකයන්ට ලබා දුන්නු මේ ඔවුන් දැනුවත් කිරීමේදී යුදමය වශයෙන් ප්‍රතිචාර දක්වනවට වඩා උතුරු කොරියාවට අනෙකුත් ක්‍රම මගින් පිටරැක් ඇති කරලා එය තුළින් උතුරු කොරියාව අලුත් න්‍යෂ්ටික අත්හදා බැලීමක් හෝ මිසයිල් අත්හදා බැලීමක් වළක්වා ගැනීම ඇමරිකාවේ අරමුණ හැටියට දැක්වුවා. මේ වෙනකොට මේ උතුරු කොරියාව කියන මේ ප්‍රදේශයේ ඇතරම දැඩි යුද්ධමය යුද බියක් ඇති වුණයි කියලා කියන්නට පුළුවන්. විශේෂයෙන් ඇමරිකාව තමන්ගේ නෞකා පමණක් නෙමෙයි මිසයිල නාශක ඒ පද්ධතියක් පවා දකුණු කොරියාවේ ස්ථානගත කළා. යම්කිසි විදියකින් උතුරු කොරියාව ප්‍රහාරයක් එල්ල කරොත් ඒ මිසයිල ප්‍රහාරයකට මුහුණ දීමටත් ඇමරිකාව සූදානමින් කියන ඒ පණිවිඩය ලබා දීමට. ඉතින් ඇත්තටම සියලුම ඇමරිකාව පහුගිය සතියේ ගත්ත ක්‍රියාමාර්ග සෑම එකකින්ම ඔවුන් ප්‍රදර්ශනය කරේ යුද්ධයට සැරසීමක්. නමුත් දැන් ඒ ඊට වඩා වෙනස්ව මීට කලින් ඔබාමා ජනාධිපතිවරයා විසින් අනුගමනය කරපු ප්‍රතිපත්තියටම අනුකූල වෙමින් තවමත් ඒ තානාපති රාජතාන්ත්‍රික මට්ටමේ බලපෑම් මත ඇමරිකාව ආයමත් යැපෙනවයි කියන පණිවිඩය තුළින් චීනයට යම්කිසි බලපෑමක් කරන්නට ඇමරිකාව බලාපොරොත්තු වෙනවා. රාජතාන්ත්‍රික මට්ටමින් උතුරු කොරියාවට ලබා දෙන ආර්ථික සහාය එය අවම කරන්නටයි කියලා දැන් ඉල්ලීමක් කළ තිබුණා. ඉතින් එක්තරා දුරකට මේ කොරියානු කලාපයේ තිබිච්ච ඒ යුද බිය තරමක් අඩු වුණා කියන්න පුළුවන්. මොකද අපිට පේන විදිහට ඇමරිකාව දැන් තමන්ගේ ඒ දැඩි ස්ථාවරයෙන් ඔවුන් වෙන් වෙලා තියෙනවා.
හොඳයි අමල්, අපි පොඩ්ඩක් ඊළඟට කතා බහ කරමු. මේ ඇමරිකාව ප්‍රමුඛ ඒ යුද බලකාය දකුණු කොරියාවේ මේ මිසයිල පද්ධතියක්, විශේෂයෙන්ම මේ සියොල් ලගනුවර මිසයිල පද්ධතියක් පිහිටවන්නට උත්සාහයක් දරනවා. මේක දැන් කිරීගෙන යනවා කියලත් ආරංචියක් තියෙනවා. අපි පොඩ්ඩක් ඒ ගැනත් කතා කරමු.
ඇත්තටම මදුර, දැන් මේ වෙනකොටත් ඒ තාඩ් කියන ඒ මිසයිල නාශක පද්ධතිය ඒක ස්ථානගත කරලා ඒ කටයුතු දැන් සිද්ධ වෙනවයි කියලා. ඉතින් මෙතන මේ විදිහට දකුණු කොරියාවේ ඒ තාඩ් කියන මිසයිල නාශක පද්ධතිය සවිකිරීමත් එක්කලා දකුණු කොරියාවේත් ඇත්තටම මේකට විරෝධයක් මතුවලා තියෙනවා. මොකද ඒ ප්‍රදේශ ජනතාවගේ හැඟීමක් වෙලා තියෙන මේ විදිහට ඇමරිකානු යුද උපකරණ තමන්ගේ ප්‍රදේශයේ ඒ ස්ථානගත කරපුවාම උතුරු කොරියාව මේවා ඉලක්ක කළොත් එතකොට ඒ අවට ඉන්න සාමාන්‍ය ජනතාවට මේකෙන් හානියක් වෙයි කියලා. ඉතින් මේ විදිහට දැන් දකුණු කොරියාව අතර ඇමරිකාවේ යුද සහාය බලාපොරොත්තු වුණාට සාමාන්‍ය ජනතාවගේ බියක් ඇති වෙලා තියෙනවා. මේ ඇමරිකාව ගන්නා වූ ක්‍රියාමාර්ග තුලින් ඇත්තටම යුද්ධයක් ඇතිවීම ඉතාමත්ම ආසන්න තත්ත්වයට ඇවිල්ලයි කියලා. ඉතින් මේ තාඩ් කියන ඒ මිසයිල් න්‍යාසක පද්ධතියට අපි දකිනවා දැන් දකුණු කොරියාව තුළින්ම ජනතාවගේ විරෝධයක් මතුවෙමින් තියෙනවා.
අපි දැන් අවධානය යොමු කරන්නේ නැවතත් යුරෝපයටමයි. විශේෂයෙන්ම ප්‍රංශයේ ජනාධිපතිවරණය පිළිබඳව මේ දවස්වල මුළු ලෝකෙම ඇහැගහගෙන ඉන්නවා. මේ සති කිහිපය ඉතාම උණුසුම්. පසුගිය ඉරිදා පැවැත්වුණා ප්‍රංශයේ ජනාධිපතිවරණයේ පළවෙනි වටේ ඡන්ද විමසීම. ඉන් අනතුරුව චරිත දෙකක් ඉදිරියට ආවා. ඉන් චරිත දෙකෙන් එක් චරිතයක් තමයි එමානුවෙල් මැක්රන් කියන්නේ. ප්‍රංශයේ ලාබාලතම ජනාධිපතිවරයා වීමේ භාග්‍ය ඔහුට හිමිවේවිදයි කියලා ලෝකෙම දැස්තල්වා බලා සිටින මොහොතක ඔහුගේ දේශපාලන ජීවිතය පැත්තකින් තියලා ඔහුගේ ප්‍රේම කතාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නට ජාත්‍යන්තර මාධ්‍ය සහ විශේෂයෙන්ම මේ සමාජ ජාල ඔන්න අවධානය යොමු කරගෙන ඉන්නවා. මේ දවස්වල ශීඝ්‍ර වශයෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළ වෙනවා. අමල්, මොකද්ද මේ ප්‍රේම කතාව?
මధుර, මෙතන මේ දෙවන වටේ ඡන්දයට ඉදිරිපත් වෙලා තියෙන්නේ මරි ලැපෙන් කියන ඉතාමත්ම දක්ෂිණාංශික අපේක්ෂිකාවක් සහ ඉමැනුවෙල් මැක්රන්. ඔහු ඇත්තටම එක්තරා විදිහකට ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ තමන්ට පක්ෂයක් නැති ඒ එක්කම දේශපාලනය පිළිබඳ එතරම් පළපුරුද්දක් නැති අලුත්ම මුහුණක් හැටියට හඳුනන පුද්ගලෙක්. මේ ඔහුගේ විශේෂත්වය වෙලා තියෙන්නේ මදුර, ඔහු අවුරුදු 39ක ඉතාමත්ම ලාබාල දේශපාලනඥයෙක් හැටියට ඉදිරිපත් වුණාට ඔහුගේ බිරිඳ සම්බන්ධයෙන් තමයි ජාත්‍යන්තර මාධ්‍ය ලොකු අවධානයක් යොමු කරේ පහුගිය සතිය පුරාම. ඉතින් මේක ඉතාමත්ම ලොකු කතාබහකට ලක්ුණේ ඔහුගේ බිරිඳ ඔහුට වඩා අවුරුදු 25ක් වැඩිමල් කාන්තාවක්. ඉතින් මේක ඇත්තටම අපි බලුවාම ඇමරිකාව පැත්ත බැලුවොත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුත් ඔහුගේ බිරිඳත් අතර ලොකු වයස් පරතරයක් තියෙනවා. මේක ඇතර ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා අවුරුදු 25ක් විතර ලාබාල කාන්තාවක් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් විවාහ කරගෙන තියෙන්නේ. අනිත් පැත්ත තමයි ප්‍රංශයේ දැන් සිදුවෙමින් තියෙන්නේ. මේ මැක්‍රොන්ගේ ඔහුගේ බිරිඳ සම්බන්ධයෙන් ඒ සම්බන්ධතාවය පටන් ගත්තේ කොහොමද කියන එකත් අද ලොකු අවධානයකට ලක් වෙලා තියෙන්නේ. මොකද ඔහුගේ ජීවිත කතාව බලපුවහම ඔහු අවුරුදු 15 තමයි මේ ප්‍රේම සම්බන්ධය ආරම්භ කළා කියලා කියන්නේ ඔහුගේ දැන් ඉන්න බිරිඳත් සමග. ඇය ඒ අවස්ථාවේදී ඔහුගේ ගුරුවරිය හැටියට කටයුතු කළා පමණක් නෙවෙයි, ඒ අවස්ථාවේදී ඇය විවාහක කාන්තාවක්, දරුවෝ 3 කාන්තාවක් කියලා. ඒ ඊට අමතරව ඇයගේ මේ බ්‍රිජිට් කියන කාන්තාවගේ ඇයගේ දෙවෙනි දුව ඇත්තටම මැක්‍රොන්ගේ පන්තියේ තමන් ඒ එකට ඉස්කෝල ඉගෙන ගත්තු දැරියක්. ඉතින් මේ තමන්ගේ ඉස්කෝලේ යාළුවා සමග මව විවාහ වෙයි කියලා අය හිතන්නට නැතු ඇති කියලා තමයි වාර්තා වෙන්නේ. මේ දැරිය තමන්ගේ ඉස්කෝලේ සගයාගෙන මැක්‍රන් පිළිබඳව තමන්ගේ අම්මට කීප අවස්ථාවකදී කියලා තිනවා ඉතාමත්ම දක්ෂ ශිෂ්‍යෙක් තමන් එක්ක ඉගෙන ගන්නවයි කියලා. ඉතින් ඒ අවස්ථාවේදී මව ප්‍රකාශ කළා තියෙන කලා කියලා කියනවා මෙම දක්ෂ ශිෂ්‍යාව අය හමුවන්නට කැමතියි කියලා. මේ විදිහට ඒ හමු එක හමුවීමකින් පසුව මේ දෙන්න අතර ඇතරම අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇතරම ටියුෂන් ගත්තයි කියලත් වාර්තා වෙනවා. ඒ එක්කම මැක්‍රන්ට මැක්‍රන් එක්ක එකතු වෙලා ඔවුන් නාට්‍යයක් රචනා කිරීමේ කටයුත්තකුත් කළයි කියලා. ඒ අවස්ථාවේදී වයස අවුරුදු 17ක් වෙනකොට මැක්‍රන් පොරොන්දුවක් වුණා කියලා ඇයව කවදා හරි විවාහ කරගන්නවයි කියලා. ඉතින් තමන්ගේ උසස් අධ්‍යාපනයෙන් පස්සේ මේ දෙපළ අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වෙලා අවසානයේදී මේ කාන්තාව තමන් දික්කසාදයක් ලබා තමන්ගේ විවාහයෙන් දික්කසාද වෙලා පසුව මැක්‍රන්ට අවුරුදු 29ක් වෙනකොට ඇතරම ඒ කියන්නේ 2007 අවුරුද්දේදී මේ දෙපළ විවාහ වෙනවා. ඇතර මේ විවාහ වෙන අවස්ථාවේදී මේ කාන්තාවට ඇයගේ දරුවන්ටත් දරුවන් ඉන්න ඇය ඇතරම ආච්චි අම්ම කෙනෙක් අවස්ථාවේදී තමයි මැක්‍රන් විවාහ කරගන්නේ. ඉතින් මේක ප්‍රංශයේ ඉදිරියට එන්නට ඉන්න ජනාධිපතිවරයෙක්ගේ සුවිශේෂ කාරණාවක් හැටියට තමයි මැක්‍රන් මේ අවස්ථාවේදී හඳුන්වන්නේ. මොකද ඔහු ඇත්තටම දැනට ඉන්න ලාබාලම රාජ්‍ය නායකයා වීමේ හැකියාව ඔහුට තියෙන අතරතුරේදීම වඩා තමන්ට වයසින් වඩා වැඩිම කාන්තාව විවාහ කරගත්ත පුද්ගලයා හැටියටත් ඔහු මේ අවස්ථාවේදී හඳුන්වලා තියෙනවා. ඉතින් මේ ප්‍රේම සම්බන්ධය, මේ ප්‍රේම කතාව තමයි අද හුඟක් ජනමාධ්‍යයේ අවධානයට ලක්වලා තියෙන්නේ.
හොඳයි අමල, අපි අවසාන වශයෙන් කතා බහ කරමු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දියා සංචාරය පිළිබඳව. මෙහිදී ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි සහ සෝනියා ගාන්ධි මහත්මිය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා. මේ සාකච්ඡාව අතරතුරේදී ඇතිවෙච්ච ඵල ප්‍රයෝජන සහ ලංකාව සම්බන්ධයෙන් ගත් තීරණ පිළිබඳව අපි අවසාන වශයෙන් කෙටියෙන් සාකච්ඡා කරමු.
මේ ඇත්තම සංචාරය පැවැත්වෙන්නේ ලබන මාසයේදී මෝඩි අග්‍රාමාත්‍යවරයා ලංකාවට පැමිණීමට නියමිතයි. ඒ එක්කම ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි අතර නොයෙකුත් ආර්ථික ගිවිසුම් සම්බන්ධයෙන් අවධානයක් යොමුලා තියෙන අවස්ථාවක තමයි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මේ සංචාරය ආරම්භ කළේ. මේදී අපිට දැනගන්න තියෙන විදිහට මේ දෙපළ අතර නොයෙකුත් එකඟ අවබෝධතාවයන් ඇති කරගත්තයි කියලා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය දියුණු කිරීමට, ඒ වගේම ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ සමග ඉන්දියාව වඩා කිට්ටු සම්බන්ධතාවයක් ඇති කර ගැනීම අවශ්‍යතාවය, ඒ තුරින් ජාත්‍යන්තර ත්‍රස්තවාදයෙන් ඇති වෙලා තියෙන තර්ජනය, කලාපයට ඇති වෙලා තියෙන තර්ජනයත්, විශේෂයෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වගේ රටවල් වලට මේ IS ත්‍රස්තවාදී සංවිධාන වලින් ඇති වෙන්නට පුළුවන් තර්ජනයක් තියෙනවා නම් ඒවට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳවත් අවබෝධතාවයකට, එහෙම නැත්නම් ගිවිසුම් වලට එකඟතාවයන් වලට එළඹුණයි කියලා තමයි වාර්තා වෙන්නේ. මීට අමතරව ශ්‍රී ලංකාව ඉන්දියාව කොහොමද ඉදිරියේදී ත්‍රිකුණාමලයේ ඉන්ධන ගබඩා සංකීර්ණය දියුණු කරන්න කියන කාරණාව පිළිබඳවත් අවබෝධතා ගිවිසුමකට එළඹුණයි කියලා වාර්තා වෙනවා. මොකද මේක ඇත්තටම ඉතාමත්ම ආන්දෝලනාත්මක කාරණාවක් වුණා. පහුගිය සතියේ ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම් හල්වල ඉන්ධන නැති වුණා. මොකද මේ සේවකයන්ගේ වර්ජනයක් නිසා සේවකයෝ කියාගෙන කියා සිටියේ ශ්‍රී ලංකාව මේ ත්‍රිකුණාමලයේ තියෙන ඉන්ධන ටැංකි ඉන්දියාවට ලබා දෙන්න උත්සාහ කරනවා. ඒකට ඔවුන් විරෝධය පෑවා. නමුත් මේ අග්‍රාමාත්‍යවරයා පොරොන්දුවක් දීලා ගියා මේ සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹෙන්නේ නැහැ, අවබෝධතාවයක් පමණයි ඇති කරගන්නේ. ඒ වෙළඳ හා වාණිජ ගිවිසුම් පසුව ඇති කරගන්න ඒවා සම්බන්ධයෙන් වෘත්ති සමග, ඒ වගේම දේශපාලන පක්ෂවල සාකච්ඡා කළා අවසන් වුණාට පස්සේ තමයි එවැනි පියවර ගන්න කියලා. ඉතින් මේ වෙනකොට ඒ ත්‍රිකුණාමලයේ වරාය ආශ්‍රිතව සහ ඒ ඉන්ධන ටැංකි පිළිබඳව දෙරට කොයි විදිහටද ඉදිරියට කටයුතු කරන්න කියන එක පිළිබඳව බොහොම පළල් පුළුල් වෙච්ච එකඟතාවයකට මේ අවස්ථාවේදී පැමිණලා තියෙනවායි කියලා තමයි වාර්තා වෙන්නේ.
හොඳයි අමල්, අපි ඒ පුරතත් සමගින් අද දවසේ ලෝවට විශේෂාංගය සමාප්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිත් සමග මේ සාකච්ඡාවට එකතු වුණේ AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, සුබ දවසක්, සුබ සතියන්තයක් කියලා ප්‍රාර්ථනා කරනවා.
හයි බුවන් මදුර.
ඔබටත් අපි සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.